මීළඟට ගරු එස්.එම්. මරික්කාර් මන්තුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ලස්සනේ සභාපතිතුමනි, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ වැශීර්ෂය විවාදයේ පැවැත්වෙන්නේ ඇත්තරම පල්ලෙහා මට්ටමේ ජනතාව ඉතාම අන්ත අසරණ ජනතාව දුක් විඳින තත්ත්වයක් තුළ. මේ මොහොත වෙනකොට ලංකාවේ ගෙවල් ලක්ෂ 6ක් විතර කරන්ට් කපලා තියෙනවා. අන්න ඒ වෙනි තත්ත්වයක් තුළ තමයි මේ අපිට අද මේ විවාදය පවත්වනලා තියෙන්නේ. මං ගාව තියෙන මූලස්සනේ සභාපතිතුමනි, ඊයේ මේ කොළොන්නාවේ ගෙදරක කරන්ට් කපන්න ආපු වෙලාවේ මේ තියෙන බිල් ටික, ඔහුගේ බිල් ටික අරගෙන බැලුවහම අවුරුදු එකමාර කාපස්සට ඔහුගේ බිලෙන් බිල බිල අරගෙන බැලුවහම මේ කාලෙන් මේ දැන් අද වෙලා තියෙන තත්ත්ව බැලුවහම මේ විදුලි බිල ගෙවන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට. මොකද ජනතාවගේ ආදායම් මාර්ග වැඩි වෙලා නැහැ, විශේෂයෙන්ම එදිනදා හම්බ කරන ජනතාවගේ ආදායම් මාර්ග වැඩිලා නැහැ. හැබැයි විදුලි බිල මේ අහස උසට ගිහිල්ලා තියෙනවා. අවම වශයෙන් අඩුම ගානේ ඒකක බිංදුවේ සිට 30 දක්වා ආයට වෙනත් රටවල් වල අනුගමනය කරන විදියට රජයේ විසින් ඒ සඳහා යම් කිසි ආධාරයක් නැවත ප්‍රතිපූර්ණයක් ලබා දෙන වැඩපිළිවෙලක් ගේන්න මේ රජයට ඌමනාව කියලා නැහැ. අත වශයෙන්ම දැන් රජයටම මේකට දොස් කියලත් මදි. මම දැක්ක කෝප් කමිටුවේ සමාජිකයෙක් විදියට මේ විදුලි බල මණ්ඩලයට මේසා විශාල නිෂ්පාදන වීදමක් වෙලා තියෙන්නේ මේ මණ්ඩලය හරහා සිදුවෙන වංචා දූෂණ නාස්තිය නිසා, විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීමේ තියෙන මාෆියාව නිසා. මම දැක්ක මම ඒ ආයතනයේ නම කියන්නේ නැහැ, එක්තරා මේ පෞද්ගලික අංශයේ විදුලි නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා ඇඹිලි පිටියේ පැත්තේ. හතරවෙනි වතාවටත් එග්‍රීමන්ට් එක දික් කරද්දී රුපියල් 104ක්ද කොහෙත් අවම ගෙවනවා. මම දන්නේ නැහැ එහෙම කොහොමද ගෙවන්න කියලා ඉවරලා. පළවෙනි වතාවේ එග්‍රීමන්ට් එකේදී ප්‍රාග්ධනය ප්‍රතිපූර්ණ කරගත්තයින් පස්සේ එච්චර ගාණක් ගෙවන්නේ නැහැ. එතකොට දැන් අනිත් එක තමයි අපි දැක්කා ඒකේ ප්‍රශ්නයක් අහනකොට ඒ අදාළ නිලධාරීවරයාගෙන් ඔව් පිටිපස්ස හැරලා බලනවා ඊළඟ එක්කෙනා දෙන උත්තරේ මොකද්ද කියලා. එයා බලනවා ඊට පිටිපස්ස ඉන්නකන්. ඒ නිසා මේ නාස්තියයි වංචාවයි අවම කිරීම කරන්න නැතුව මේ විදුලි බිල අඩු කිරීමක් ගැන කතා කරලා පොලක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි රජය කියනවනම් මේ නිෂ්පාදන වීදෙම මෙච්චරයි, ඒ නිසා අපි බිල මෙච්චරයි. ඒකට රජයක් ඕනේ නැහැ. රජය තියෙන්නේ මේ හොරකම පාලනය කරලා නිෂ්පාදන පිරවේ අඩු කරලා ජනතාවට සාරණ ලබා දීම සඳහා. අනිත් පැත්තෙන් අද මේ වෙනකොට දැන් විදුලි බිල දිගින් දිගට මෙල යාම නිසා පෞද්ගලික අංශයේ සමාගම් සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ඔවුන්ට මේ පිරවේ දරා ගන්න බෑ. එතකොට ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වීමකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන, දැන් අපිට චෝදනා කෙල්ල කරලා වැඩක් නෑ. අපි නෙමෙයි පෝලිං හැදෙව්වේ. මේ 2019 දී රට බේර ගන්න කියලා ඉවරලා මුසාවෙන් මුලාවෙන් මෝණය කරලා ආණ්ඩු අරගෙන ඒ ජනාධිපතිවරයාගේ රට බංකොලොත් කිරීමේ ප්‍රතිපත්තිය නිසා තමයි මේ පෝලිං ඇදුනේ. අපි නෙමෙයි පෝලිං ඇදුවේ. අනිත් එක මේ සිංහල බෞද්ධ ආණ්ඩුව ඉතිහාස පළවෙනි වතාවට පන්සල් වල කරන්ට් කපනවා. සිරිපාද කරන්ට් කපන්න යනවා. සිරිපාද කරන්ට් කපන්න යනවා සිංහල බෞද්ධ ආණ්ඩුව. දැන් නිකන් හරි අපි ආණ්ඩුවක ඉඳලා ඒගොල්ලෝ විපක්ෂයේ ඉඳලා අපි කරන්ට් කපුවනම් අන්න රට ජාතිය ආගම පාවල දෙන පරගැතියෝ ටික කියලා කියයි. දැන් අද ඒගොල්ලෝ කරනකොට හරි අද පන්සල් වල කරන්ට් කපනවා. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා අඩුම ගානේ ආගමික සිද්ධාස්ථාන වලට සානදායි වැඩපිළිවෙලක් දාන්න. විශේෂයෙන්ම සිරිපාදයේ දළදා මාලිගාව නැත්නම් මේ අනුරාධපුරයේ ඒ වගේ සිද්ධාස්ථාන වලට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලාත් අඩු ගානේ ඒ පිළිබඳව මේ සැලකිලිමත් වෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද හේතුව දැන් අපි දන්නවා මේ ජනාධිපතිතුමා එහෙම නම්මේශීලී වෙන්නේ නැහැ, සංවේදී නැහැ, රබර් නහර තියෙන්නේ. අපි දන්නවනේ ලොකුගේ ඇමතුමා දන්නවා. ඒක නේද ලොකුගේ ඇමතුමා 2007 ජොන්සන් ඇමතුමත් ඉන්නවා. අනිත් පැතර ගිය ඒක හින්දානේ දැන් අපිට 2019 දී එතුමා අතහැරලා ඉන්න උනේ ඒක හින්දා. ඉතින් ඒ නිසා මේ පල්ලෙහා මට්ටමේ මිනිස්සු විඳින දුක පිළිබඳව ඔවුන්ට සිද්ධ වෙන දේ පිළිබඳව ලක්ෂ 6ක් කරන් ගෙවල් වල කරන් කපලා තියෙන එක ගැන කිසිම සංවේදීභාවයක් නැහැ. අනිත් පැත්තෙන් ඒ මිනිස්සු මොනවා හරි ණයක් වෙලා ඒ කරන්ට් එක නැවත මේ කනෙක්ෂන් එක ගන්න ගියාම තව ගාණක් ගන්නවා. මාර වැඩක් නේ මේක. මේක මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බීමේ වැඩපිළිවෙලක් කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් මේ අයවැයේදී කියනවා මේ අයවැය ඉතාම හොඳ අයවැයක්. හරිද? මේ ඔක්කොම යෝජනා ටික හොඳයි කියලා. හංගපු අයවැය. මොකද අය නැහැ. වැය විතරයි. දැන් අය නැහැ වැය විතරයි. දැන් උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ අපේක්ෂිත ආදායම වෙනුවට ආවේ බිලියන 2600යි. වික්‍රමසිංහ මහත්තයා මේ වගේ හංගල ගහන දක්ෂයා. මොකද එයා එක කියනකොට අපිට දෙක තුන හතර පහයි තේරෙනවා. මම දැන් පොට්ටුවට තේරෙනවද කියලා. ජෝස්නමතුමාට තේරෙනව එක, ලොකු ගෑමතුමාට තේරෙනව එක. මේක හංගපොයක්. දැන් මම විදුලි බලමැතිතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. දැන් වැට් එක 118 කරනවා. එතකොට දැන් කතාවක් තියෙනවා එන අවුරුද්දේ ඉඳලා මේ තෙල් වලටත් මේ වැට් එක එකතු කරන්න යනවා කියලා. ඒක ඇත්තද නැත්තද කියලා. එහෙම වැට් එක එකතු කරුවොත් පෙට්‍රල් ලීටරයක් වැඩි වෙනවා රුපියල් 64.90කින්. එකතු කෙරුවොත් එහෙම නැති මොකද වෙන්නේ? ආයේ බස් ගාස්තු, ත්‍රීවිල් ගාස්තු, පරාටා එක, පරිප්පුවක, කොත්තු රොටිය, ප්ලේන් ටිය ඔක්කොම වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? නැවත ජනතාව පාර්ථ බහිවි. ඉතින් ඒක වළක්ව ගන්න නම් මේ යථාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න. එතකොට මේ අයවැය හංගපු අයවැය කියලා කියන්නේ දැන් මෙතන ඉන්න ආණ්ඩු පාර්ශවයේ ගොඩක් අය කියනවා අපිත් කියනවා පුනර්ජනනීය බලශක්තිය යොමු වෙන්න ලංකාව වටේම මුහුද තියෙනවා. හරිද? සුලං විදුලි බලාගාර ඕන තරම් හදන්න පුළුවන්. හරිද? ඒකට යොමු විය යුතුයි. මේ මාෆියා එක කඩන්න ඕන. ජල විදුලි නිෂ්පාදනය පුළුවන් තරම් ප්‍රතිශතයක් විතර අඩු කරගත යුතුයි. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ජලාශවල රොන් මඩ අයින් කරනවද කියලා අඩුම ගානේ මේ නියං කාලට වැහි කාලේ වැඩිපුර ප්‍රමාණයක් වතුර රඳව ගන්න. හැබැයි මේ පුනර්ජනනීය බලශක්තිය දිනු කරන්න මේ ආයවැය තුලින් ප්‍රමාණවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවද කියන ප්‍රශ්නේ මට නම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්කා මම දැන් මේ පෞගී කාලේ අපි දැක්කා මේ විශේෂයෙන් මේ තෙල් සංස්ථාව ගැන කතා කරන්න ඕන. මේ තෙල් සංස්ථාව තෙල් ආනයනයේදී මහා පරිමාණ වංචා ගණනාවක් පෞගී කාලේ සිද්ධ වුණා. විශේෂයෙන්ම අර එක වතාවක් සයිබීරියන් ක්‍රූඩ් එක බ්‍රෙන්ට් ක්‍රූඩ් එක කියලා ගෙනල්ලා මේ ප්‍රීමියම් මේකුත් ගෙව්වා බැරලෙහකින් ඩොලර් 35කට වැඩිය මං හිතන්නේ ඒ වෙලාවේ මේ කරා. මං ඒ පිළිබඳව සියලු ලේඛන මීට පෙර අවස්ථාවක සභාගත කරලා තියෙන නිසා මං ඒ පිළිබඳව නැවත වතාවක් කියන්නේ නැහැ. හැබැයි මං ආණ්ඩුවට මේ මගේ පෞද්ගලික මතය මං ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා මේ තෙල් වෙළඳපොළ මේ විවෘත කිරීම පිළිබඳව. තරගකාරී වෙළඳපොළක් ඇති වෙන්න ඕන. තරගකාරී වෙළඳපොළක් ඇතිවීම හරහා අද නොලැබුණත් හෙට දවසේදී මේ පාරිභෝගිකයාට තරංගකාරී මේ මිල ගණන් අණුව මේ තෙල් මිලදී ගැනීමේ හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද දැන් මේක පුදුම වැඩක්. දැන් කවුරුවක්වත් මේ ණයට තෙල් ගහන්නේ නැහැ. ණයට තෙල් ගහන්නේ නැහැ කවුරුවක්වත්. ඔක්කොම කෑෂ් දීලා ගහන්නේ. එතකොට IOC එකේ රේට් එකත් එකයි, තෙල් සංස්ථාවේ රේට් එකත් එකයි. හැබැයි IOC එක බිලියන ගණන් පාඩු ලබනවා. තෙල් සංස්ථාව බිලියන ගණන් ලාභ ලබනවා. තෙල් සංස්ථාව බිලියන ගණන් පාඩු ලබනවා. ඒ නිසා ඒක දිනම් මම ආණ්ඩුව තීරණයක් ගන්නව නම් මේක ප්‍රතිව්‍යගත කළ යුතුයි කියලා මම නම් මගේ සහයෝගය ලබා දෙනවා.
ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක්
මේ ධර්මසේන මන්ත්‍රීතුමාගේ විනාඩි දෙකකුත් ඉතුරුයි. ඒ නිසා මේ රජය ඇත්තටම මේ ව්‍යාපාර වලින් අයින් වෙන්න ඕන. රජය රෙගියුලේටර් වෙන්න ඕන. මේ රජය බිස්නස් කරලා කොහෙවත් අදීවුන වෙලා නැහැ. පුද්ගලිකංශයට තරගකාරී වෙළඳපොළ කඳුන්වාලා දීලා නියාමන බලය රජය පවත්වාගෙන තමයි රටක් ඉස්සරහට යන්නේ. ඒ නිසා අද රජය වියදම් අරන් බැලුවම ප්‍රාග්ධන වියදමට වඩා පුනරාවර්තන වියදම වැඩි. මෙච්චර පුනරාවර්තන වියදමක් තියාගත්තොත් අනිවාර්යයෙන්ම බදු පිට බදු ගහගෙන ජනතාව මිරිකල තමයි යන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ හොඳම උදාහරණේ IOC එක ලාභ ලබද්දී තෙල් සංස්ථාව පාඩු ලබන්නේයි. එහෙනම් තීන්දුව తీරන ගන්න ඕන. ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු තැන් වල කරන්න ඕන. අපි කියන්නේ නැහැ කිසිසේත්ම විකුණන්න කියලා. අපි කියන්නේ නැහැ කිසිසේත්ම විකුණන්න කියලා. රාජ්‍ය හා පෞද්ගලික මේ එකමුතුයෙන් පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකෙන් මේ විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්, තෙල් සංස්ථාව වෙන්න පුළුවන්, තවත් ආයතන වෙන්න පුළුවන්. දැන් මේක කිව්වහම මේ එක එක්කෙනා කෑ ගහයි. හරිද? මට නම් ප්‍රශ්නෙකුත් නැහැ. මේ නමුත් ඇත්ත කියන්න ඕන. මොකද අද මේ රජය තිබ්බත් හෙට අපේ රජයක් ආවත් වෙන කාගේ රජයක් ආවත් මේ යථාර්ථයට මූණ දෙන්නේ නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ නිසා රජයේ පුනරාවර්තන වීදම් අඩු කරමින් මේ පාඩු ලබන ආයතන ලාභ ලැබීමේ හැකියාවන් ඕනතරම් තියෙනවා. දැන් බිල් වැඩි කරලා ලාභ ලබන එක අපි එකඟ වෙන්නේ නැහැ. දැන් විදුලි බල මණ්ඩලය ජල සම්පාදනයේ ලාභ ලබනවලු. මිනිසුන්ගේ රීරි මාස උරා බීලා එහෙම ලාභ ලබන ක්‍රම හදලා හරියන්නේ නැහැ. පාඩු වෙන තැන් ටික ඇඩ්‍රස් කරලා ඒකට ප්‍රතිපත්තිමය තීරණ අරගෙන තමයි මේ ලාභ ලබන තත්ත්වෙට ගෙනුනේ. ඒ නිසා විශේෂයෙන්ම මම ඇමතිතුමාගෙන් එක උත්තරයක් බලාපොරොත්තු වෙන අර තෙල් වලට වැට් එක ඇඩ් කරනවද නැද්ද කියන උත්තරේ විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාට මේ උත්තර දීමේ හැකියාවක් නැත්තම් දෙන්න එපා. කමක් නැහැ. මේ ඉතින් ඒ නිසා මම අනිත් පැත්තෙන් ඉල්ලීමක් කරනවා මේ දැන් තෙල් මේ දැන් මේක තෙල් වලට වෙළඳපොළ විවෘත කිරීම හරහා ඉදිරියේදී දැන් අපිට මේ රිෆයිනරි එකක අවශ්‍යතාවයක් තියෙනවද කියන එකත් කල්පනා කරන්න ඕන. මේ කොළඹ නගරයේ තියෙන වාණිජ මර්මස්ථාන ඔක්කොම රාජ්‍ය ආයතන වලට දීලා මේකෙන් ගන්න තියෙන ආර්ථික ලාභ එකක්වත් නොගැනීමත් ගැටලුවක්. එකක්වත් නොගැනීමත් ගැටලුවක්. දැන් විශේෂයෙන්ම කොළොන්නාව මේ තෙල් සාස්තාව තියෙන්නේ
දෙමළ බෝඩර
කොළඹ නගරයේද මීටර් 5යි දුර. මම දන්න තරමට අක්කර 102ක් තියෙනවා. ඉදිරි කාලයේදී ඒක ඕනද? එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා ඉදිරි කාලයේදී. මොකද දැන් ඊයේ පෙරේදා මම දැක්කා තව සමාගමක් මේ වෙළඳපොළට එනවා කියලා අත්සන් කරලා තිබ්බා. තවත් කට්ටිය ඉස්සරහට ඒවි. ඉතින් ඒ නිසා මේ පිළිබඳව නැවත ප්‍රතිපත්ති මේ වචන හිතන්න පුළුවන්. මොකද හේතුව මීට අවුරුදු 3කට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපිව මොකද එක කාලයක් කිව්වා IMF එකත් එක්ක තියෙන ප්ලග් එක ගලවන්න ඕනකෝ රට කොට දාන්න. එහෙම කියලා ඉවර වෙලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපේ ලේ උරාබුණ මේ රීරි යක්කු වගේ පෙන්නුවේ. හැබැයි අද ගමේ කඩපොළක ඉන්න කෙනත් හන්දියේ ත්‍රිවිල් පාකේ ඉන්න කෙනත් ගෙදර ඉන්න කුසියම්පත් ඔක්කොමලා හිතන්නේ IMF එක කියන්නේ අපිව මේ ගොඩ දාන ඉන්න දෙයියෝ වගේ. ඒ නිසා අද ජනතාව යථාර්ථය තේරුම් අරන් ඉන්නවා. ඒ වගේම නාස්තිකාර වීදා පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඉන්නවා. අද මේ විදින පීඩාව නිසාම මේ පීඩාවෙන් එළියට එන්න ඕන වගේම මේ පීඩාවට තල්ලු කරන්න හොරකම වංචාව දූෂණය මේ රට තුළ ස්ථාපිත කරපු දේශපාලඥයෝ වගේම නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි කියන මතය ජනතාව ඉන්නවා. ඉතින් ඒ නිසා ඒව ගැන කතා කරනකොට ඒව ගැන උසාවි තීන් දෙනකොට කෑ ගහලා වැඩක් නැහැ. හරිද? කෑ ගහලා වැඩක් නැහැ. ඉතින් ඒවා නොකරා නම් බය වෙන්න දෙයක් නැහැ. කරා නම් කලබල වෙන්න ඕන. ඉතින් ඒ නිසා දැන් මේ මොහොතේදීවත් අපි මේ ප්‍රතිපත්තිමය තීන්දුව තීරණ අරගෙන රජයේ පුනරාවර්තන වියදම් අඩු කරමින් ඉවර කරනවා. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ලාභ ලබන තැනට ගෙනාව නැත්නම් අපිට කිසිම ගොඩ යාමක් නැහැ. ඒ නිසා අවම වශයෙන් මම ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අවම වශයෙන් ඔබතුමත් ධීවර ජනතාව නියෝජනය කරන මේ පැත්තක ඇමතිවරයෙක් විදියට දැන් මේ ධීවරයන්ට අද මොකද වෙලා තියෙන්නේ කියන එක තේරෙනවා. නාගරික වතු නිවාසවල ඉන්න ජනතාවට මොකද වෙලා තියෙන්නේ කියලා තේරලා තන. ඒ නිසා අවම වශයෙන් ඒකක බිඳුවේ ඉඳලා 30 දක්වා පාවිච්චි කරන අය වෙනුවෙන් යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තුමනි. ඔව් ගරු ඇමතිතුමා.
ගරු සභාපතිතුමනි, මරික්ක මන්තුමා ප්‍රශ්න කීපයක් නැගුවා. විශේෂයෙන්ම වැට් බද්ද අදාළ වෙනවා ඉන්ධන සඳහා ඒක යෝජනා වෙන්නේ 10 වෙනිදා පාර්ලිමේන්තුවේ. නමුත් අපි යෝජනා කළා තියෙනවා කැබිනට් මණ්ඩලයටත් සාකච්ඡා කරලා ඒ වැට් බද්දෙන් අපිට එකතු කරන්න තියෙන බදු ආදායම වෙනත් අපි තව බදු කීපයක් තියෙනවා ඉන්ධන මත තියෙන ඒ ඉන්ධන මත බදු යම් ආකාරයක තුලනය කිරීමක් කරලා විශේෂයෙන්ම ඩීසල් සහ භූමි තෙල් වලට ඒ බලපෑම ඇති නොවන ආකාරයට කටයුතු කරන්න. නිසා ඒක ඉදිරියේදී අපි ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගන්නවා. ඒ වගේම ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, දැනටත් ඒකක 30 දක්වා 60 දක්වා 90 දක්වා තියෙන ඒකක වලට අනෙකුත් පිරිස් වලට වැඩිය සහනයක් තියෙනවා. නමුත් අපි පිළිගන්නවා ඒ ප්‍රමාණය අමාරුයි, දරා ගන්න බැහැ. නමුත් රජයෙන් කිසිම මුදලක් වෙන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයට හෝ ලංකා කණිත් තෙල් නිදිගත් සංස්ථාවට සහන ආධාර හැටියට මේ අයවැය ලේඛනය ගත්තත් ඔබට ඒක බලා ගන්න පුළුවන්. ඒක අපිට අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් වේගවත් වැඩපිළිවෙළක් ගිනියලා අපේ තියෙන පිරිවැය අඩු කරගන්න. ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ වෙළඳපොළ මේ ඒකාධිකාරය කඩලා මේ අපි තරඟකාරීත්වයක් ඇති කිරීම පිළිබඳව ඔබතුමා ඒක අනුමත කිරීම පිළිබඳවත්. ඒ වගේම මම හිතනවා දැන් ආර්ථිකය පිළිබඳව විවිධ පුද්ගලෝ යනවනේ අධිකරණයට. මේ ආර්ථික විනාශය වෙන්නත් බලශක්ති අර්බුදය ඇති වෙන්නත් ප්‍රධාන හේතුව බවට පත්ුනේ බලාගාර ඉදි නොකිරීමට කණ්ඩායමක් කටයුතු කරා. ඒවට විරුද්ධව උද්ඝෝෂණය කරා. ඒවට විරුද්ධව නඩු කිව්වා. මම හිතනවා මේ රටේ පුරවැසියෙක් කවදාහරි දවසක නඩුවක් දායි කියලා මේ ඇතිවෙච්ච තත්වයන් හින්දා මේ ආර්ථිකයට ඇතිවෙච්ච කාරණා පිළිබඳව කරුණු විමසන්න.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මීළඟට ගරු ගාමිණී ලොග්ගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
කාර්යක සභාපතිතුමනි, අපේ මරික්කාර මන්ත්‍රීතුමාට පස්සේ මට කතා කරන්න ලැබීම ගැන මම බොහොම අගය කරනවා. ඒ වගේම අද අපි කවුරුත් කතා කරන්නේ විදුලි බල, තෙල්, පුනර්ජීවනය විදුලිය පිළිබඳව කතා කරන්න. මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා මේ විදුලි අර්බුදය ඇති වුණේ මේ 2020 කියලා. තෙල් අර්බුදය විශේ අර්බුදයක් ඇති වුණා තමයි. නමුත් 2015 වෙනකොට මේ රටේ තීත ජනක ජනන ප්‍රෝග්‍රෑම් එක හරියට ක්‍රියාත්මක කරා නම් එක වෙන්නේ නැහැ. 2015 වෙනකොට ගල්ලඟුරු බලාගාරයේ දෙවැනි අදියර පටන් ගන්න තිබුණා. සාම්පූර් බලාගාරයේ පටන් ගන්න තිබුණා. ගල්ලඟුරු බලාගාරයේ පටන් ගත්තා නම් තව මෙගාවොට් 300ක් වෙනවා. සාම්පූර් බලාගාරයේ පටන් ගත්තා නම් මෙගාවොට් 900ක් වෙනවා. 2015 වෙනකොට ඒකේ සියලු EIA සියලුම වල ක්‍රියා කරන පටන් ගන්න තමයි තිබුණේ ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙලා. ඒත් තමුන්නාසල් තමයි එදා රජේ හිටියේ. 15 ඉඳන් 19 වෙනකම් එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. විදුරුවල පද්ධතියට එක මෙගාවොට් එකක් එකතු කරන්න තමුන්නාසලට පුළුවන් කමක් ඇති වුණේ නැහැ. එතකොට විදුලි ඉල්ලුම වැඩි වෙනකොට විදුලි පිළිබඳව විශාල ගැටලුවක් ඇති වුණා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා ජනාධිපතිතුමාගේ කාලේ LPG වලට පරිවර්තනය කරන්න ගියාම අපේ කැබිනට් මණ්ඩලයේ තමුන්නාසල දෙන්නෙක් එළියට ගියා. තමුන්නාසල උසාවි ගියා නඩු කියා ඒක නැවැත්තුවා. අදත් ඒක ගෙනෙන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. LPG බලාගාරය ආවනම් මං හිතන්නේ රුපියල් 20කට අඩුවෙන් ලබා ගන්න තිබුණා. එහෙනම් කැලණි 31කටත් ඒ තෙල් ගන්න පුළුවන් කමක් තිබුණා. ඒ කටයුත්තට ඇමරිකානු සමාගමක් ආවා. තමුන්නාසල කරපු තර්කමේ හැන්සාඩ් එකේ බලන්නේ කාල් එක දවසේ කිවිසුම් අත්සන් කරා. ලේකම්තුමා දෙකටම අත්සන් කරා. විවිධාකාර කතා කිව්වා. අද LPG නෑ. මේ රටේ විදුලිය පිළිබඳව ගත්ත හැම ක්‍රියාමාර්ගයකදීම තෙල් සඳ ක්‍රියාගත්තේ විපක්ෂයේ උසාවි ගියා නඩු ගියා. අද කතා කරනවා තෙල් මිල වැඩි වුණා කියලා. ලෝක වෙළඳපොළත් එක්ක රටේ ආර්ථිකයත් එක්ක මේ වෙළඳපොළ වැඩි වෙලා තියෙනවා. එහෙනම් අද මේකට තියෙන එකම ප්‍රතිපරිම තමයි පුනර්ජීව විදුලිය. මම අමතුමාට යෝජනා කරනවා පුළුවන් කමක් තියෙනවා නම් මධ්‍යම පාන්තිකයන්ට පුනර්ජීව විදුලිය දාගන්න ආණ්ඩුවේ ග්‍රාන්ට් එකක් දෙන්න. ඒගොල්ලෝ ඒක පුනර්ජීව විදුලිය දැම්මට පස්සේ විදුලි බිලෙන් ඒක අඩු කරා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට මධ්‍යම පන්තියට යම්කිසි කණ්ඩායමකට යම්කිසි ග්‍රාන්ට් එකක් දෙන්න පුළුවන් නම් පුනර්ජීව විදුලිය දාගන්න නැත්නම් රජයේ ගාණේ දාලා දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ විදුලි බිලෙන් ඒ මුදල අවුරුදු දෙකකින් නැත්නම් තුනකින් නැත්නම් හතරකින් ඒක අඩු කරා ගන්න පුළුවන්. ඒ වගේම අද විදුලි බිලේ ප්‍රශ්නේ ඉතාම බලපානවා. එහෙනම් පුළුවන් නම් රීලෝඩ් සිස්ටම් එකක් ඇති කරන්න. මේ ගෙවල් වලට විදුලිය දෙනකොට ගෙදරට රීලෝඩ් සිස්ටම් එක කාඩ් එකක් දාලා විදුලිය ගන්න. එතකොට Tamanට ඕන වෙලාවට කාඩ් එකක් දාලා විදුලිය ගන්න හැකි. ඕන වෙලාවට කාඩ් එක අරන් ගන්න පුළුවන්. එහෙම වැඩපිළිවෙලක්. මොකද මේ අද විදුලිය බිල ටිකක් අමාරුයි මහජනයට ගෙවන්න. සාමාන්‍ය මිනිසුන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙනම් ඒක ඒගොල්ලන්ට යම්කිසි පාලනයක් ඇති කරගන්න. රීලෝඩ් සිස්ටම් එකක් ඇති කරගන්න. විදුලි වලට කලින් සල්ලි හම්බෙනවා රීලෝඩ් කාඩ් ගන්නකොට. ඒ වගේ වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා ඉල්ලා හිටනවා. ඒ වගේම පුළුවන් ක්‍රමයකින් එයන්ට විදුලි කෝෂ දාගන්න රජයේ වැඩපිළිවෙලක් ඇති කළා. ඒ කෝෂ වලට ඒගොල්ලෝ විදුලි බිල් වලින් අය කරා ගන්න පුළුවන්. වැඩපිළිවෙල සමහර ලෝකේ රටවල් තියෙනවා විදුලි කෝෂ දානවා නම් ආණ්ඩුවෙන් ග්‍රාන්ට් එකක් දෙනවා. ගෙදරට ඒක දාගන්න. ග්‍රාන්ට් එක රජයේ අය කරා ගන්න එයාගේ විදුලි බිලේ. ඉතින් අපේ රටෙත් මේ වගේ අවස්ථාවක එහෙම වැඩපිළිවෙලක් ඇති කරනවා නම් මේ විදුලි වැඩි උනායි කියන එකේ ප්‍රශ්නේ හුඟක් දුරට විසඳිලා යයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශාල වශයෙන් මේ පුනර්ජීවන විදුලිය පිළිබඳව හුලම් බලෙන් විදුලි කෝෂමකින් ඉල්ලුම් කාර්ය විශාල පිරිසක් තියෙනවා. නමුත් විදුලි බල මණ්ඩලයේ සමහර අංශවල ඒවා හිර වෙලා තියෙනවා. අවුරුදු ගණන් ඒවට රස්සිය අඩු වෙන්න වෙලා තියෙනවා. ඉන්ද ඒව පිළිබඳව ඒවා ඉස්මන් කරත් එහෙම රටට විදුලි විදුලියට තවත් කිලෝවොට්ස් ගණනක් මෙගාවොට්ස් ගණනක් එකතු වෙනවා. ඒ වගේම අද මේ ශේෂ්ත්‍රය ඇවිල්ලා ජාත්‍යන්තරයටත් යන්න පුළුවන් හොඳ ශේෂ්ත්‍රයක්. ඒ හින්දා මේ ගොඩබිමේ පමණක් නෙමෙයි මූදේ පවා වින් පව දාන්න පුළුවන් කමක් තියෙනවා. මූදේ වින් පව දාන්නත් ඒකට අවශ්‍යයක් දෙන්න කියලා මම තමුන්දාන්සලා කිව්ලා ඉන්නේ. මොකද අපිට ප්‍රශ්නයක් තාම මේ ප්‍රශ්නේ විවේචනය කරලා නෙමෙයි ඒ ප්‍රශ්නේ निराකරණය කරා ගන්න පුළුවන් වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. මොකද අපේ රටේ සම්මත හතර වටේම මූද තිනවා, අහස අවුව තිනවා. එහෙනම් ඒකට ඕන කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්නත් ඕනතරම් ආයුධ කැමැත්තෙන් ඉන්න ඒවට ගන්න. හැබැයි ඒ ආයන්ට ලංකාවට ආවම ඒවා ඉස්මනින් කරා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕනේ. මොකද අද අපිට ප්‍රශ්න තියෙන අන්ත තමුන්නාසලා තෙල් ඒකාධිකරණය අවසන් කරා. ඒක පහුගිය කාලේ ලංකා IOC එකත් එක්ක පටන් ගත්තාද ඊටත් වඩා විවෘතව ඒ කටයුත්ත කරලා තියෙනවා. දැන් චීන සමාගම තෙල් විකුණනවා, තව ඇමරිකන් සමාගමක් ඇවිල්ලා තියෙන එකත් හෙට අනිද්දාටයි. පාරිභෝගිකයට තරංකාරී මිලට තෙල් ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා රජයට දෙන බර එකෙන් දවස දවස අඩු වෙනවා. මේ අද මොකද තෙල් සහ විදුලිය කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතන දෙකක්. මම ස්තුතිවන්ත වෙනවා ඇමතිතුමාට මේ කටයුත්තේදී එතුමා බොහොම නිර්භීතව ඉදිරියව මේ කටයුතු ගත්තා. ඒවට හරියට පිළිතුරු දුන්නා. යම්කිසි තීන්දුවක් ගන්නවා නම් ඒ තීන්දුව කිසි ප්‍රශ්නයක් නැතුව අරගෙන ඒ ප්‍රශ්නේ විසඳගෙන කටයුතු කරනවා. ඒ හින්දා අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම මේ ආයතන දෙකම අද ශක්තිමත් වෙනවා. තවමත් ඒවල ප්‍රතිගාමි අදහස් දන්න පස්සට අදින උදවිය ඉන්නවා. ඒ අය හඳුනාගෙන ක්‍රියා කරන්න කියලා මම තමුන්දාන්සෙන් ඉල්ලා හිටිනවා. මොකද අද අපේ රටේ සෑම තැනම අවශ්‍ය දෙයක් තමයි තෙලුයි විදුලියයි. විදුලිය නැතුව කිසිම අවකාශයක් කර ව්‍යාපාර ලෝකයේ සංචාරක ව්‍යාපාරයේ අද විදුලි බිල ඉතාම අමාරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ රටේ බැංකු පද්ධතිය ඉහළ කර්මාන්ත ශාලාවලට සෝලා විදුලි කෝසවලදී දාන්න යම් කිසි සාන මිලකට ණය මුදලක් හරි දෙන්න වැඩපිළිවෙලක් ලක්ෂ කරන්න කියලා ඉල්ලන. මොකද ඒ සාමාන්‍ය ආයතනක සමහරයක ලක්ෂ හතරමාරක් පහක් මාසිකට විදුලි බිල එනවා. ඒක ලොකු අමාරු වැඩක්. එහෙනම් අපි ආණ්ඩුවක් හැටියට කල්පනා කරන්න ඕනේ ඒගොල්ලන්ට විදුලි බිල අඩු කරන්න බැරි වෙච්චි අපි දන්නවා. එහෙනම් ඒකට සහනදායි වැඩපිළිවෙලකට ගිහිල්ලා සෝලා සිස්ටම් එකකට ඇතුල් වෙන්න පුළුවන් සහනදායි ණය මුදලක් ණය වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා මං ඉල්ලා හිටිනවා. මම දන්නවා ඒක කර්මාන්ත ශාලාවක් තියෙන ඒගොල්ලන්ගේ විදුලි බිල මාසෙකට ලක්ෂ 28ක් 30ක් වෙනවා. බොහොම අමාරුවෙන් තමයි ඒක ගෙවන්නේ. කර්මාන්ත ශාලාව වහන්න බෑ අනික් ණයතුරස් තියෙන හින්දා. සෝලා එක දාන්න ගියොත් එහෙම යාට යනවා හිතේ මිලියන 175ක් 200ක් විතර. අද තියෙන පොලියට ණය අරගෙන ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒකට සහන ණය මුදලක් ඇති වෙන්න ඕනේ. ඉතින් සමස්ත රටේම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒකට යම්කිසි වැඩපිළිවෙලක් ඇතිකරන්න රජය යෝජනා කරන්නේ කියලා මම තමුන්නාසලක ඉල්ලා ඉන්නවා. මොකද මේ ප්‍රශ්නය
ඔබතුමාට තව තිබෙන විනාඩි දෙකක් කාලය.
මුන්තිම මිනිහාගේ ඉඳන් ඉහළම මිනිහට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම තමුන්නාසලගේ අමාත්‍යංශයේ ගොඩ ගැහිලා තියෙන වින් පවර් ප්‍රොජෙක්ට්ස්, සෝලා ප්‍රොජෙක්ට්ස් ඉස්මං කළක් පාරට දැම්මොත් මේ විදුලි පද්ධතියට මෙගාවොට් 3400ක් එකතු වෙනවා. ඒකම මේ රටේ මේ ඒ ව්‍යාපාරයේ යෙදලා ඉන්න අය පුද්ගලික විදුලි බලාගාර අයන්ට මුදල් ගෙවීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ලොකු හිඟ මුදල් එයන්ට ගෙවන්න තියෙනවා. මාස්පතා ඒගොල්ලන්ට ඒ මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියන එක මම තමුන්නාන්සේ. මොකද දැන් තමුන්නාන්සේලාගේ විදුලි බිල වැඩි කරලා තියෙනවා, ආදායම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ අයන්ට ගෙවීම මීට වඩා හොඳින් ඉස්මනින් කරන්න වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා ඉල්ලනවා. මම තමුන්නාන්සේ නම් මීට වැඩි කතා කරන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මිලඟට ගරු උදේ ප්‍රභාත් ගම්මන්පිල මන්තුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ රාත්‍රියේ රූපවාහිනී නාරිකාවල ප්‍රධාන සිරස්තලය බවට පත් උනේ ජලාස විදුලි බලාගාර ආශ්‍රිත ජලාස සියල්ලම පහේ වාන් දාන තත්ත්වයක් උදා වෙලා කියලා. ජලාස පිරිලා ඉතිරිලා ගිහිල්ලා කියලා. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඔක්තෝබර් මාසේ 20 වෙනිදා විදුලි බිල වැඩි කරන්න හදනකොට අපි මේක කිව්වා. ජූනි ජූලි මාසවල පෑවුව බව ඇත්තයි. හැබැයි අගෝස්තු මැද ඉඳන් ඉතිහාසයේ නූවිරු වැස්සක් වහිනවා. දැන් මේකෙන් ජලාශ පිරෙමින් පවතිනවා. අර වෙච්ච පාඩුව මේ මේ ලැබෙන වැස්සෙන් ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා විදුලි බිල වැඩි කරන්න යන්න එපා කියලා. අපේ විදුලි බල ඇමතුමා මාතර ඉන්න නිසාද මන්දා මෙන්න අපි ආවෝ කියලා වැස්ස කියාගෙන වැඩියෙන්ම වැස්සට යට වුණෙත් මාතර දිස්ත්‍රික්කේ. හැබැයි අපි ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නැහැ. විදුලි බිල වැඩි කරා. ඔක්තෝබර් මාසේ 20 ඉඳන් දැවැන්ත විදුලි බිල වැඩි කිරීමක් කරා. මොකද්ද මේ වෙන විට තත්ත්වේ? ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, නොවැම්බර් 23 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ විදුලි නිෂ්පාදනයේ ප්‍රබයන් ගියා බැලුවම සමස්ත විදුලි පරිභෝජනයේ ගිගාවෝට් පැය 42යි. ඒකෙන් ගිගාවෝට් පැය 27ක්. ඒ කියන්නේ 164ක්ම නිපදවලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ ජල විදුලි බලාගාරවලින්. ඊයේ දිනේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 164ක් නිෂ්පාදනය කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ ජල විදුලි බලාගාරවලින්. ඒ වගේම සමස්ත පුනර්ජනනීය ප්‍රභවයන්ගේ විදුලි බල නිෂ්පාදනයට ඊයේ දවසේ දායකත්වයේ 182යි. මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, 182ක්ම පුනර්ජනනීය විදුලියෙන් අද තමයි නිපදවලා තියෙන්නේ. ගල්ලඟුරු වලින් ඊයේ 114යි. අර වැඩි මිල යන තෙල් වලින් දුවන නැත්තම් තාප විදුලි බලාගාරවල දායකත්වයේ 103.6යි. දැන් විදුලි බල මණ්ඩලයේම දත්තානුව විදුලි බල මණ්ඩලයට තමන්ගේ බලාගාරවල ජලයෙන් විදුලි නිෂ්පාදනය කරන්න වැය වෙන්නේ රුපියල් 307යි. බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, සම්ප්‍රේෂණයේදී ඇතිවෙන නාස්තිය මේ සියල්ලම දාලා 350යි කියමු. දැන් මේ 350ට හදාගත්ත විදුලිය කීයටද අපිට විකුණන්නේ? අපේ පළවෙනි ඒකක 60 වෙනකන් රුපියල් 38ක් අය කරනවා. 60යි 90යි අතර රුපියල් 41ක් අය කරනවා. ඒ කියන්නේ සැබෑ පිරිවැය වගේ 11 ගුණයකට 12 ගුණයකට තමයි විදුලි බල මණ්ඩලයේ විදුලිය අපිට විකුණන්නේ. කළු කඩේවත් එහෙම වෙන්නේ නැහැනේ ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි. ගිනි පොලිකාරයෙක්වත් 11 ගුණයක් 12 ගුණයක් පොලි අය කරන්නේ නැහැනේ වාර්ෂික පොලිය හදලා බලද්දි. එහෙනම් ඉතිහාසයේ නොවිරු මහා දැවැන්ත සූරා කෑමක විදුලි බල මණ්ඩලයේ යෙදිලා ඉන්නවායි කියන එක ඉතාම කනගාටුවෙන් උනත් කියන්න ඕනේ. ඇයි මේ විදුලි බල මණ්ඩලය මෙහෙම කරන්නේ? ඇත්තෙන්ම විදුලි බල මණ්ඩලය සාධාරණ ලාභයක් ලබා ගැනීම මම එකඟයි. මම බලශක්ති ඇමතිවරයා විදිහට මට විදුලි බලය තිබ්බේ නැහැ. මම බලශක්ති ඇමතිවරයා වෙලා ඉඳිද්දි පිරිවැය නිරූපිත මිලකට ඉන්ධන විකුණිය යුතුයි කියලා ලොකු අරගලයක් කරා. අන්තිර ඇමතිකමත් ගහලා ගියා වුණට වඩා හැප්පෙන්න ගියේ හින්දා. හැබැයි මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, මෙතන වෙන්නේ ඒක නෙවෙයි. අතීතයේ වෙච්ච පාඩු සියල්ලම අපේ දැන් විදුලි බිලෙන් කපා ගන්න හදනවා. ඇයි ඒ? ශේෂපත්‍රය ලස්සන කරගන්න, ශේෂපත්‍රය වඩා තාකර්ෂණීය කරගන්න. හැබැයි විදුලි බල මණ්ඩලයේ ශේෂපත්‍රය ආකර්ෂණය කරගන්න දරන මේ වෑයමෙන් රටේ ශේෂපත්‍රයට මොකද වෙන්නේ? මාධ්‍ය වාර්තා කරලා තිබුණු ආකාරයට අපේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 106කට බිල ගෙවා ගන්න බැරුව මේ වන විට විසන්ධි කරලා. ඒ ඉලක්කම වැරදි නම් අපේ විදුලි බල ඇමතුමාට පුළුවන් තමන්ගේ කතාවේදී මේ වෙන විට 168ක් වෙච්ච පාරිභෝගිකයන්ගෙන් කොච්චර ප්‍රමාණයක්, කොච්චර ගණනක් විදුලි බිල ගෙවන්න බැරුව හිග තියලා තියෙනවද, කොච්චර පාරිභෝගිකයන් ගන්නක විදුලිය විසන්ධි කරලා තියෙනවද කියන විතා වැදගත් මේ තොරතුරු දෙක මේ විවාදය තුලදී රටේ ජනතාවට දැනගන්න අවස්ථාව ලබා දෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපිට මතකයි ගිය අවුරුද්දේ පැය 13ක් විදුලිය අහිමි වුණු නිසා තමයි ජනතාව පාරට බැහැලා ආණ්ඩුව පෙරලන්න ජනාධිපතිතුමා එළවන්න කටයුතු කළේ. දැන් ජනතාවට පැය 13ක් නෙවෙයි 106කට පැය 24ක් විදුලිය අහිමි වෙලා ඉදිරි මාස 3 මේක 118ක් වීමට නියමිතයි. ඒතර රටේ බහුතර ජනතාවට පැය 24ම විදුලිය නැති වුණොත් ජනතාව නැවත පාරට බසින එකක් නැහැයි කියන්න කාටද පුළුවන්? රටේ හැමදාම අරගල නම්, හැමදාම ජනතාව ඉන්නේ අසහනෙන් නම් ඒ රට හැදෙන්නේ කොහොමද? ඒ වගේම මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ මේ විදුලියේ කප්පාදුවට ඉස්සලාම ලක් කරලා තියෙන කර්මාන්ත. ඇයි ඒ අයට තමයි දැවැන්තම විදුලි බිල තියෙන්නේ. ඔබතුමා දන්නවා ඇති මේ වන විට සිංගප්පූරුවේ කර්මාන්තවලට අය කරන විදුලි එකකට අය කරන මිලයි ලංකාවේ අය කරන මිලයි සමානයි. දැන් ඒක ප්‍රතිඵලයක් විදිහට වේගෙන් කර්මාන්ත ශාලා වැහිලා යනවා විදුලි බිල ගෙවා ගන්න බැරුව. විරකියා වියලා යනවා රස්සා නැති වෙනවා කර්මාන්ත වැහෙනවා කියන්නේ රස්සා නැති වෙනවා. ජීවත් වෙන්න මගක් නැති වුනාම ඒ අය සොරකම් කරන්න දාමරිකම් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අවුරුද්දේ සැප්තැම්බර් දක්වා අපේ අපනයන ආදායම ගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව අර කඩා වැටිච්ච අවුරුද්ද අඳුරට වැටිච්ච අවුරුද්ද 2022ට සාපේක්ෂව රුපියල් බිලියන ඩොලර් බිලියන 1.7කින් අඩුයි. අපේ අපනයන ආදායම ඇදගෙන වැටෙන ප්‍රධානම හේතුව කර්මාන්ත නිෂ්පාදන අපනයනේ ඇඟලුම් ක්ෂේත්‍රයේ බිඳ වැටීම. ඇයි විදුලි බිල ගෙවා ගන්න බැරි නිසා අපේ කර්මාන්ත අරගෙන ආයෝජක ඊට වඩා විදුලිය ලාභයට තියෙන. ඒ කියන්නේ ලෝකයේ ඕනම රටක ලාභයි වෙනත් රටවල් කරා ගමන් කරනවා. ඉතින් කර්මාන්ත වැහෙනවා නම් අපනයන ආදායම කඩම් වැටෙනවා නම් විරකියාව වැඩි වෙනවා නම් විදුලි රටම කඩා වැටෙනවා නම් මුළු රටම අඳුරෙන් අඳුරට යවලා විදුලි බල මණ්ඩලයේ ශේෂපත්‍ර විතරක් අස්සන කර ගැනීම ඇති ඵලයකම මේ රට වැටෙනකොට විදුලි බල මණ්ඩලයේ විතරක් ගොඩ යන්න විදියක් නැහැ. රට වැටෙනකොට මණ්ඩලෙත් වැටෙනවා කියන එකත් සිහිපත් කරලා අපි කියන්න ඕනේ විදුලි බල මණ්ඩලයේ තමන්ගේ පිරිවැය ලබ අය කරගන්නට අපි සම්පූර්ණයෙන් එකඟයි. අතීතේ පාඩු කපා ගන්න ගින් මුළු රටම වලක් ඇතුළට කපා දාන්න එපාය කියන ඉල්ලීම අපි විදුලි බල මණ්ඩලයට කරනවා. ඒ වගේම ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, මම නැති අවස්ථාවේ කබීර් හසීම් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් ගරු විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් සංස්ථාවට අයිති ටැංකි අලුත් වැඩියා කරන්නත් ඉන්දියාවේ LIOC සමාගමෙන් අවසර ගන්න ඕනි කිය වගේ ප්‍රකාශයක් කළායි කියලා තුන්වෙනි පාර්ශ්වයෙන් මට දැනගන්න ලැබුණා. මම ඇමතුමාගෙනුත් මොකද්ද උනේ කියලා අහලා තමයි මම මේ උත්තරේ දෙන්නේ. ඒ ගිවිසුමේ මම කියන්නම් වගන්තිය 1.8 වගන්තිය කියනවා each party here to undertakes not to participate in or permit for a period of 10 years from the date of this agreement the development of facilities for the storage of hydrocarbons and commencement of any business competing with the business of the joint venture company. Joint venture company කියන්නේ LIOC එකයි තෙල් සංස්ථාව එකට හදන ව්‍යාපාරයට තරඟකාරී ව්‍යාපාර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වසර 10ක් තුල ආරම්භ නොකරන බවටත් එහෙම කරනවා නම් ඒක තෙල් සංස්ථාවේ LIOC සමාගමේ අර හවුල් ව්‍යාපාරෙත් එකඟතාවයෙන් කළ යුතු බවටත් සඳහන් වෙනවා. හැබැයි 1.9 වගන්තියේ කියනවා for the purposes of this agreement any person shall mean a person other than CPC or LIOC or the JVC. ඒ කියන්නේ මේ වගන්තිය LIOC එකටවත් තෙල් සංස්ථාවටවත් තෙල් සංස්ථාවයි LIOC එකට හිතලා හදන හවුල් ව්‍යාපාරටත් අදාළ නැතයි කියන එක ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ නිසා තෙල් සංස්ථාවට එවැනි ව්‍යාපාරයක් කරන්න LIOC එකෙන් අවසර ගත යුතුයි කියන එක මේ ගිවිසුම අනුව කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එක අවධාරණය කරන්න ඕනේ. දැන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විවාදේ පුරාම අපිට ඇහුනේ අයවැය විවාදේ පුරාම අපිට ඇහුනේ මේ විදේශ විනිමය අර්බුදය ගැන. අපිට අපේ ආනයන කරන්න ප්‍රමාණවත් ඩොලර් නැහැ. අපේ අපනයන ආදායම වලින් ආනයන වීදම දරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ දැවැන්ත නායකන්තක උරුමකරුවෝ උනේ. ඒ ණය ටික ගෙවා ගන්න බැරිවයි අපි බංකොලොත් උනේ. අපිට ආනයන වියදම වැඩි, අපනයන ආදායම අඩුයි කියලා අපි කතා වෙනවා. අපේ ආනයන වියදමෙන් සමහර මාසවලදී 125%කට වඩා වැය කරන්න සිද්ධ වෙන්නේ බලශක්ති ආනයනය කරන්න, ඉන්ධන ආනයනය කරන්න. ඛනිජ තෙල්, ගල් අඟුරු, ගෑස් මේ තුනට යනවා 125%කට වැඩියෙන්. හැබැයි ඒ නිසාම දැන් මේ හමාස් ප්‍රහාරයෙන් පස්සේ තෙල් මිල ලෝක වෙළඳ පොලේ වැඩි වෙනකොට අපි හඬා වැටෙනවා. අපි බියෙන් සලිත වෙනවා. ආයෙත් විදුලිය කපන්න වෙයිද? ආයෙත් තෙල් පෝලිං, ගෑස් පෝලිං එයිද? අපිට ඩොලර් මදි වෙයිද කියන බය අපිට ඇති වෙනවා. හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හරිනම් අපි තෙල් මිල ඉහළ යනකොට සැනකෙලි පවත්වන්න ඕනි ජාතියක්, අඬා වැටෙනවා වෙනුවට සැනකෙලි පැවැත්විය යුතු ජාතියක්. ඇයි ඒ? මහා දැවැන්ත තෙල් සහ ගෑස් නිධියක් අපේ පොළොව යට තියාගෙන අපි මේ ලෝකෙට ණය වෙමින් හූල්ල හූල්ල පිටරටවලින් ණයට තෙල් ගනිමින් ජීවත් වෙනවා. අපි මන්නාරම් ද්‍රෝණියේ පමණක් ඇස්තමේන්තු කරලා බැලුවම ඩොලර් බිලියන 300ක් වටින තෙල් සහ ගෑස් නිධියක්
තියෙනවා.
ලිඛිතව ඉදිරිපත් කරා. හැබැයි අපේ සමස්ත විදේශ ණය තිබේ ඩොලර් බිලියන 36යි. සියලුම ණය ආණ්ඩුවේ ණය ඩොලර් බිලියන 36යි. සමස්ත ණය ඩොලර් බිලියන 53යි. මහා පොළොවට අපි තියාගෙන ඉන්නවා ඩොලර් බිලියන 300ක්. ඔව 300 නේ ඔකෙන් භාගය ආණ්ඩුවට ලැබෙන්නේ කියමු. ඒ ඩොලර් බිලියන 150යි. අපේ ණය සියල්ලම ගෙවලා චීනය වගේ අපිට අනිත් රටවලට ණය දෙන තත්ත්වයට එන්න පුළුවන්. අපේ දේශ සීමාවේ එහා පැත්තේ ඉන්දියාව තෙල් නිලින් 9ක් කාලා තෙල් ටික ගන්නවා. වස පෞගේ වසර 75 ඉදම අපිට ඒක කරගන්න බැරි වුණා. නමුත් මුලාසන අඩුවේ මන්ත්‍රීතුමනි මම ඇමති ධූරයේ සිට මාස 18යි. හරියටම මාස 18යි. ඒ කෙටි කාලය තුලදී මේ වැඩේට අත ගැව්වා. අවුරුදු 75ක් කරගන්න බැරි උතිබ වැඩේට අත ගැව්වා. අපි කංජ තෙල් නියාමනයේට 2021 අංක 21 දරන පනත ගෙනාවා. කංජ තෙල් සම්පත් සංවර්ධන අධිකාරියක් හැදුවා. කයින්ද තෙල් ඉංජිනේරුව 3 දෙනෙක් විදේශ රටවලින් ඉඳන් ලංකාවට ගෙනලා ඒ තනතුරු වලට පත් කරා. ස්වාභාවික වායු ප්‍රතිපත්තියක් හදුවා. ඒ වගේම මේ කයින්ද තෙල් සංවර්ධනයට අවදාළ කරන සිටියම කැබලි 832ක් එක්ක සිටියමක් හදුවා. තව ගොඩක් ලේකු ලැයිස්තුවක් තියෙනවා. අවාසනාවට මේ වැඩේ මට ඉස්සරහට යනවා වගේ පේන්නේ නැහැ. මං ගරු ඇමතිතුමාටත් රාජ්‍ය ඇමතිතුමාටත් ජවයක් තියෙන තරුණ ඇමතිවරු මයිතුමල්ලට කිව්වා මං දන්න දෙයකින් මං ස්වේච්ඡාවෙන් ඇවිල්ලා උදව් කරන්නම්. අනේ මේ තෙල් සම්පත ඉක්මනින් ගොඩ ගන්න කියලා. එතුමල්ලට ඒ කාර්යය ඉටු කරගන්න හැකියාව අවස්ථාව සහ බාධාවන් තොර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. ඊළඟට ගරු ජේසී අලවතුල මන්තුම ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ඔව් ගරු කාර්යසභා සභාපතිතුමනි, විශේෂයෙන්ම විදුලි බලශක්ති අමාත්‍යාංශයේ ඛනිජ තෙල් තාමත් වැඩගත් අමාත්‍යාංශයේ කාර්යසභා අවස්ථාවේ මතක් කරන්න ඕනේ අද රටට ඉතාමත් වැදගත්ම අමාත්‍යාංශයක් බලශක්තිය කියන්නේ රටක ඉදිරි ගමන තීරණය කරන සාධකයක්. ඒතර අද අපිට සිදුවලා තියෙන මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්තයි. රට 2022 දී බංකොලොත් භාවයට පත් වෙලා ඉස්සරහට යන වෙලාවේ දැන් මේ බලශක්ති අර්බුදයත් එක්ක රටේ ජනතාව ඒ ගමන නවතින තැනට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි රටේ විදුලි ගාස්තුව දරා ගන්න බැරුව රටේ ජනතාව අපි දැක්ක මාධ්‍ය තුල මේක වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්. ඇත්තටම අර මන්දිතුමා කිව්වා වගේම 106කට ආසන්න ප්‍රමාණයක විදුලිය කප්පාදු කරලා ඒක ලබා ගන්න බැරුව ඉන්නවා කියලා. ඒ කියන්නේ තමන්ට ගෙවීමේ හැකියාව තියෙනවා නම් ඕනම් පුජ්‍යලේ කරුවලේ ඉන්න එහෙම නැත්නම් Tamanda අවශ්‍යතාවය බලශක්තිය එහෙම විදුලිය ලබාගෙන ඉන්න නැතුව ඉන්නේ නැහැ. පාසල් යන දරුවෝ ඉන්නවා. නොයෙකුත් අවශ්‍යතා තියෙනවා. ඒ තීද්දි තමයි Tamanda ගෙවන්න බැරි නිසා මේ විශාල ප්‍රමාණයක් නැවත සම්බන්ධතාවය ගන්න නැතුව ඉන්නේ. ඒ ගෙවීමේ හැකියාව අද මේ රටේ ජනතාවගෙන් ඉවත් වෙලා තියෙනවා. බංකොලොත් වීම තුල අපි දන්නවා දැන් අපි ගොඩක් දෙනෙක් බැංකුවට ගියාම බැංකුවේ පහුගිය කාලේ හිටියේ උකස් සංසේ ජනතාව. ඒ කියන්නේ තමන්ගේ කනකර ටික උකස් කරලා හරි මේ බිල් ගෙව්වා පහුගිය කාලේ වෙනකන්. හැබැයි දැන් එහෙම කරන්නත් දෙයක් නැහැ ජනතාවට. අද එහෙම තත්ත්වයක් මේ රට තුල තියෙනවා. එතකොට දැන් පැහැදිලිවම කියන්න ඕනේ විදුලි බිල වැඩි කිරීමේදී දැන් වැඩියෙන්ම 100ට මුලින්ම වැඩි කරන අවස්ථාවේ 2022 100 264කින් වැඩි කරේ ඒකක 30ට අඩුවෙන් ලබා ගන්න කණ්ඩායම. එතකොට ඒ තුල ඉන්නවා මේ වෙනකොට ඒකක 30ට අඩු පාරිභෝගිකයන් 148ක් විතර ඉන්නවා කියලා මේ සංඛ්‍යාලයකන වලින් පෙන්නනවා. ඒතර විශාල ප්‍රමාණයක්. ඒතර මේ කණ්ඩායම තමයි අද තමන්ගේ දරුවන්ට එක වේලක් කන්න දෙන්න අමාරුවෙන් ජීවත් වෙන කණ්ඩායම. ඉතින් එහෙමනම් මේක සාධාරණද? එතකොට මේ සියලු දෙනාට මේවට මේ தත්ත්වය ඇති වෙන්න වගකීම් පුජ්‍යලයන් සම්බන්ධයෙන් ශේෂාධිකරණයෙන් අද තීන්දුවක් දීලා තියෙනවා. මේ වෙනකොට අපි දන්නවා පැහැදිලිවම ඒ තීන්දුව තුළ මේ රට බංකොලොත් කරන්න දායක වෙච්ච කණ්ඩායම අඩු වැඩි වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. අපි රජයට කියනවා ඒ අනුව ඒ පිරිස තවදුරටත් අපි දැක්කා මේ අය බැිනුත් ඒ මංකොලක් කරන්න හවුල් වෙන කණ්ඩායම සඳහා නඩත්තු කරන්න මහජන මුදල් මේ ආයමතුත් වෙන් කරලා තියෙනවා. එහෙනම් අපි කියනවා ඒවා වහාම නතර කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ වගේම තමයි අද මේ රටේ මේ බලශක්ති අර්බුදයක් ඇති වුණේ කොහොමද? මම දැක්කා මේ ඉස්සෙල්ලා ඇමතිතුමා මෙතන හිටියා, එතුමා ප්‍රකාශ කරා යන්යම් කණ්ඩායම් මේ රටේ බලශක්තිය අලුත් ව්‍යාපෘති ඇති කරන්න විරුද්ධව කටයුතු කරා කියලා. දැන් අපිට එහෙම කියලා මේක මග අරින්න බෑ. අපි දන්නවා අපේ රටේ ජල විදුලිය, අපි දන්නවා 80 ගණන්වල මහවැලි ව්‍යාපාරය 70 ගණන්වල ක්‍රියාත්මක වෙලා 80 ගණන් 90 දක්වා විතර වෙනකම්ම මේ රටේ 75%කට වැඩි ජල විදුලියෙන් තමයි මේ විදුලි බලය නිෂ්පාදනය කරේ. ඒකේ උපරිම ස්ථානයකට අපි ගිහිල්ලා තියෙනවා මම අපි දන්න විදියට. ඒතොර ඒක ඊට පස්සේ පුනර්ජනනීය විදුලිය සඳහා අපිට යාමට දුන අවස්ථා ගණනාවක් අහිමි වෙලා තියෙනවා. ලාභදායී විදියට නිෂ්පාදනය කරගන්න පුළුවන් තියෙන අවස්ථා අහිමි කරගෙන මේක එක එක්කෙනාගේ අවශ්‍යතාවය හින්දා වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වුණේ අද සමස්යක් හැටියට අවසානයේදී මේ තත්ත්වය රටේ විදුලිය පැය 10 පැය 13 පැය 15 කප්පාදු කරන තැන දක්වා ගියා. ඒ නිසා අපි මේ මේකෙදි පැහැදිලිවම කියන්න ඕනි බලශක්තිය විශේෂයෙන්ම විදුලි බලය මේ තරම් ඉහළ මිලකට යනකොට රටක නිෂ්පාදන ක්‍රියාවලියට මේක විශේෂයෙන් බලපාන පාරිභෝගිකයන්ට බලපාන වගේම නිෂ්පාදන ක්‍රියාවලියට විශාල වශයෙන් බලපාලා තියෙනවා. අද අපේ රටේ කර්මාන්තශාලා දැනට තියෙන ඇඟලුම් කර්මාන්තශාලා මේ ඇඟලුම් කර්මාන්තශාලාවට විශාල වශයෙන් විදුලිය අවශ්‍යයි. ඒතර ඒවා අපේ රටෙන් අද ඉවත් වෙලා යනවා. විශාල ප්‍රමාණයක් රැකියා අහිමි වෙනවා. විශාල ප්‍රමාණයක් අපිට ලැබෙන්න තියෙන විදේශ විනිමය අහිමි වෙනවා. ඉතින් මේ සඳහා යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නොවුනොත් මේ බංගලොත්භාවයෙන් ගොඩ එන්න අපේ රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න ආයෝජකවන්ට අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න ප්‍රධාන සාධකයක් තමයි බලශක්තිය. එහෙමනම් බලශක්තියට මේ තරම් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා නම් කවුරුත් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි විදුලි බල මණ්ඩලයේ තියෙන ඒකාධිකාරිය තුළ දැන් අපි දන්නවා සූර්ය බලශක්තියෙන් අද කර්මාන්තශාලා ලෝකේ ඕන තරම් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ එවැනි තත්ත්වයක් තමන්ට හැකියාව තිබුණත් ඒ කර්මාන්ත කරුවන් ඒක ක්‍රියාත්මක කරගන්න හැකියාවක් නැහැ. ඒ සඳහා අවසරයක්, ඒ සඳහා අවශ්‍ය පහසුකම, ඒ විදුලිය රැගෙන යෑම, එහෙම නැත්නම් එතනට ගෙන යෑම පහසුකම අද ඒකාධිකාරිය කරන විදුලි බල මණ්ඩලයට තියෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන්නෙත් නැහැ. ඉතින් අද කර්මාන්ත කරුවන් ඉතාම අමාරු තැනකට වැටලා තියෙනවා. මහා පරිමාණයේ වගේම කුඩහා සුළු පරිමාණයේ කර්මාන්ත ගණනාවක් පෞගිය කාලේ මේ බංගලොත් භාවයත් ඉඳ කඩා වැටුණා. නැවත ඒව ආරම්භ කරන්න තියෙන ලොකුම රශ්යන් තමයි බලශක්තිය. අපි තවදුරටත් මේවා ක්‍රියාත්මක කරනවද කියලා, මොකද ඒ කර්මාන්ත කරුවන්ගේ සමහර අයගේ පෞද්ගලික දේපොළ පවා අද බැංකුවලට උකස් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ රටේ ව්‍යාපාර කරන්න අලුතෙන් ආයෝජකයෝ එන්න ප්‍රධානම කාරණාවක් සඳහා මේ බලශක්තිය සම්බන්ධයෙන් අද දරා ගන්න බැරි තැන් මිලකට ඒක උඩට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම සූර්ය බලශක්තිය, ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය වැඩි කරන්න ගත යුතු පියවර ගණනාවක් තියෙනවා. ඉතින් ඒවා ප්‍රමාද කරන්න නැතුව මම දකිනවා තවදුරටත් දැන් බංගලොත්
තුනකට දැන්
මේවට තව ප්‍රශ්න ඉස්සරහට එනවා. ඉතින් එහෙම නැතුව මේ 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 தත්ත්වය තුළ ඒවා සඳහා ගන්න පියවරවලදී අපි විපක්ෂයක් හැටියට පැහැදිලිව කියන්න ඕනේ රටේ ජනතාව වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් රට ඉස්සරහට ගෙනියන්න කරන කාර්යයේදී අපි කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ. අපි ඒ සඳහා සහාය දෙනවා. පුනර්ජනනීය විදුලිය වර්ධනය කරන්න, ඒක ඉස්සරහට ගෙනියන්න ගන්න හැම වැඩකටම අපි ඕනම අවස්ථාවකදී අපි සහාය දෙනවා. අපි දැක්කා දැන් ඉන්ධනවලදී අපි දැක්කා ආයතන ගණනාවක් අලුතෙන් එනවා. තරගකාරීත්වයක් ඇති කරන්න ඕනි. අද ලෝකයේ කොහොමද දියුණු රටවල් වල මේක ක්‍රියාත්මක වෙන්නේ? ඒ නිසා අපි පැහැදිලිවම කියනවා තරගාරිත්වයක් තුල ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් කටයුතු කරන එක ඉතාමත් වැදගත්. මොකද අපි එක ආයතනයක් එහෙම නැත්නම් දෙකක් තියලා අපි දැක්ක පහුගිය කාලේ මේ ඉන්ධන ගේන්න ඩොලර් නැති වුණාම විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. ජනතාව ඉන්ධන හල් ළඟ පෝලිං ගැහුණා. ඒ වගේම ඒ තැන්වල ජනතාවගේ ජීවිත පාහිම වුණා. ඉතින් ඒ නිසා අප අද ලෝකයේ දියුණු රටවල් දියුණු වෙමින් පවතින රටවල් අද කොහොමද මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ? ඒ නිසා අපි එක කාලෙකදී අපේ රටේ තිබුණු ආයතන අපි අයින් කරගත්තා. ඒවා ජනසතු කරනවා කියලා ඒ කරගත්ත හානිය තුල අපේ රටේ ඉඳලා ඒවා සිංගප්පූරුවට එහෙම නැත්නම් වෙනත් තැන්වලට ගියා. ඒ ගිහිල්ලා අද ඒ රටවල් දියුණු තැනට පාවල් පත් වෙලා තියෙනවා. ඒ නිසා තරගකාරීත්වයක් තුලින් ඒකේ වාසිය පාරිභෝගිකට යන ආකාරයෙන් වැඩපිළක් සකස් කරන්න ඕනේ. මේ තත්ත්වය තමයි අපි කවුරුත් වෙළඳපොළ ආර්ථිකයක් තුළ රටේ ජනතාවට යම් ලෝකයේ යම් යම් ප්‍රශ්න ඇති වුණත් මේ තරගකාරීත්වයක් තුළ ආයතන ගණනාවක් තියෙනවා නම් ඒකේ පාරිභෝගිකට යම් වාසියක් ලැබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ඇමෙතුම අදහස් දක්වා අපි ඒ ගැන සතුටු වෙනවා. මොකද අපේ මතයත් ජනතාවට පහසු වෙන ආකාරය. අපි කණ්ඩායමකට කල්ලියකට නෙමෙයි.
ඔබතුමයි කාලය අවසන්.
දැන් මට පොඩි කාලයක් දෙන්න. දැන් විදුලි බල පන්සලේ ගත්තත් අපි දකිනවා යම් යම් කණ්ඩායම් මේකේ බලය අල්ලගෙන ජනතාවගේ පැත්තට දිහා නෙමෙයි බලන්නේ. ඒ නිසා රජයක් හැටියට, වගකීතු කණ්ඩායමක් හැටියට, ආණ්ඩුවක් හැටියට මේවා ජනතාව පැත්තේ ඉඳලා බලලා, රට දිහා ඉඳලා බලලා මේවට තීන්දුව తీර ගන්න කියලා ඉල්ලා සිටින්න වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතියන් දෙමින් මා වචන සල්පේ අවසන් කරනවා.
සුතිගරු මන්තුමනි, මීළඟට ගරු මයන්ත දිසානායක මන්තුම ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, කාලය ලබා දීම පිළිබඳව අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතියන්ත වෙනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම මේ සභාවේ ඉන්න සිළුම් මන්ත්‍රීවරුන්ට මතක් කරලා දෙනවා, මීට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා, ඒ කියන්නේ 2022 අප්‍රේල් මැයි වෙනකොට මේ රටේ විශාල අරගලයක් ඇති වුණා. මිනිස්සු පාට බැහැලා ආණ්ඩුව එලවන්න, ජනාධිපතිතුමා එලවන්න, කැබිනට් මණ්ඩලය එලවන්න, ඒ වගේම 225 දෙනාම එපා කියන මතයට මේ රටේ තියෙන එදා තිබ්බ හෝලිම් යුගය, ඒ කියන්නේ ගෑස් ඉල්ලලා, පෙට්‍රල් ඉල්ලලා, ඩීසල් ඉල්ලලා, ඒ වගේම ආහාර ඉල්ලලා, ඒ වගේම ඖෂධ බෙහෙත් ඉල්ලලා විශාල අරගලයක් මේ රටේ එදා ඇති වුණා. හැබැයි ගරු ඇමතුමාට මම මේ අවස්ථාවේදී මතක් කරන්නේ මේ රටේ මධ්‍යම පන්තිය ඇත්තෙන්ම පාරට බැස්සේ පැය 13කට වැඩි ප්‍රමාණයක් විදුලිය කැපුවෙන් පස්සේ. විදුලිය පැය 13ක් දවසකට කපන්න පටන් ගත්තාම තමයි මේ රටේ මධ්‍යම පාන්තිකයන් පාරට බැහැලා ඇත්තෙන්ම මේ ආණ්ඩු එලවන්න ඕනේ කියන එක ඒ සටන් පාඨය අරගෙන දේශපාලනමින් තොරව ඇත්තෙන්ම ඒ අරගලය ආරම්භ කරේ. ඉතින් ඒක මම මතක් කරලා දෙනවා, මොකද දැන් යන தත්වය අනුව, දැන් යන මේ රටේ தත්වය අනුව ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, විදුලිය 100%ක වැඩි වෙලා තියෙනවා විදුලි බිල. අපි කතා කරා අදුදෙත් අනිකුත් මන්ත්‍රීරු මේ ගැන අදහස් යෝජනා කරා. ජනවාරි මාසයේ ඉඳන් 18%කින් වැට් බද්දත් මේකට එකතු වුණාම විදුලි බිල 400%කින් වැඩි වෙනවා. විදුලි බිල ජනවාරි මාසෙ ඉඳන් 400%කින් වැඩි වෙනවා. සාමාන්‍ය ගෙදරකට දැක්කහම ගත්තහම රුපියල් 14,000කින් විතර විදුලි බිල මේකෙන් වැඩි වෙනවා. මේ තත්වය උඩ ආණ්ඩුවට අපි මතක් කරලා දෙන්න ඕනේ, නැවත වරක් මේ රටේ අරගලයක් ඇති වෙන්න පුළුවන්. ඒක ලේසියෙන් මැඩපවත්ත ගන්න බැරි වෙනවා. මේ පාර එන අරගලය මං හිතන්නේ ඒකේ දේශපාලන වාසිය ආණ්ඩුවටත් සජපෙටත් ලබා ගන්න නැතුව වෙනම කණ්ඩායමකට ලබා ගන්න පුළුවන් කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි විදුලි කැපීම්. ඒ ගැනත් අපි කතා කරා. 106%කට වැඩි ප්‍රමාණයක් දැන් වෙනකොට විදුලිය කපා හැරලා තියෙනවා. හැබැයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, ආණ්ඩුවේ ඇමතිතුරුන්ගේ බිල් ලක්ෂ ගණන් වෙනකොට ඒ ගෙවල් වල නිල ගෙවල් වෙන්න පුළුවන් විදුලිය කපා හැරීම ඇති කරන්නේ නැහැ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අයවැය කියලා කියන්නේ, අයවැය කියලා කියන්නේ රජයේ දත් ඉදිරිපත් කිරීම පමණක් නෙවෙයි. අයවැය කියලා කියන්නේ රටේ ආණ්ඩුව ඉදිරිපත් කරන පොලිසි එක. නැත්තම් ආණ්ඩුව එන අවුරුද්දේ කොහොමද කටයුතු කරන්න යන්නේ, මොකද්ද ඉදිරිපත් කරන්න යන සංවර්ධන වැඩ කටයුතු මොකද්ද කියන එක පිළිවන් තමයි රටේ මුදල් ඇමතිවරයා නැත්තම් ජනාධිපතිතුමා අයවැයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ අයවැය අපි දකින්නේ නැහැ මේ රටේ ගැටලු විසඳීම පිළිබඳව. මේ රටේ ජනතාවගේ තියෙන ගැටලු, මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න පිළිබඳව විසඳුම් ලබා දෙයි කියලා මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි තරුණ ඇමතිවරයෙක් ඉන්න නිසා අපි හිතුවා මේ ඇමතිවරයා ජනාධිපතිතුමාත් එක්කත් කතා කරලා, කැබිනට් මණ්ඩලෙත් එක්කත් කතා කරලා මේ අයවැයට විශේෂයෙන්ම බලශක්ති පිළිබඳව, බුද්ධිලි සැපවීම පිළිබඳව නව අලුත් දර්ශනයක් ඉදිරිපත් කරයි කියලා. හැබැයි ගරු මූලාසන මන්ත්‍රීතුමනි, එහෙම දෙයක් අපි දකින්න නැහැ. කනගාටුයි. තාමත් මේ රටේ අලු යට ගිනි, අලු යට ගිනි. ඒ නිසා කොයි වෙලාවෙ මේක ගිනිකන්දක් වගේ පුපුරයිද කියලා අපි දන්නේ නැහැ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම පැවසු පරිදි නැවතරක් මේ රටේ අරගලයක් ඇති වුණොත් ඒක කොහෙන් නිම වේද කියන එක අපිට මේ අවස්ථාවේදී හිතා ගන්න බෑ. ඒ වගේම මේ රටේ උද්දමන දිහා බලනකොට විශේෂයෙන්ම මේ අරුද්දේ 66%කට වැඩිය උද්දමනයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. ආහාර උද්දමනය 85.6%ක් වැඩි වෙලා තියෙනවා. ලෝක බැංකුව කියන හැටියට උද්දමනයත්ින් බලනකොට ඉන්ෆ්ලේෂන් ලෝකයේ මේ ආසියාවේ තියෙන රටවල් දිහා බල සංසන්දනය කරනකොට ටොප් 5 පළවෙනි පහේ රටවල් වල උද්දමනයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. අපිට ඇත්තෙන්ම නව ආයෝජනක් අවශ්‍යයි මේ රටේ විදුලි ප්‍රශ්නේ විසඳන්න නම්. ඒ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද, කොහොමද ක්‍රියාත්මක කරන්න යන්නේ කියන එක මම හිතන්නේ මේ උත්තරීතර සභාවත මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාගේ අවසන් අන්තිම කතාවේදී හරි අද පැහැදිලි කරයි කියන එක මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා, ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මම යෝජනා කරනවා රජයේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා වලට වෙනම විදුලිය සපයන ක්‍රමයක් හඳුන්වා දෙන්න. මොකද කර්මාන්ත ශාලා ඉතා ශීඝ්‍රයෙන් මේ රටේ වැහිගෙන යනවා. තියෙන කර්මාන්ත ශාලා වලටත් විදුලි බිල ගෙවා ගන්න බැරුව, එහෙම නැත්නම් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරන්න මේ රටේ කෙලින්ම ආයෝජනයට උදව් වෙන කර්මාන්ත ශාලා වලට වෙනම විදුලි ක්‍රමවේදයක් හඳුනා දෙන්න. ෆ්‍රී ට්‍රේඩ් ජෝන් වලට, විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාප වලට, ඒ වගේ කර්මාන්ත ශාලා වලට විශේෂයෙන්ම අලුත් ක්‍රමවේදයක් හඳුනා දුන්නොත් මං හිතන්නේ මේ අපේ කඩාගෙන ඉතා ශීඝ්‍රයෙන් කඩාගෙන වැටෙන රට අපේ ආර්ථිකය නැවතරක් හදා ගන්න පුළුවන් වෙයි. ඕනෑම හොඳ යෝජනාවකට අපි උදව් කරන්න ලෑස්තියි. අපි නිකන් විවේචනය කරනව නෙවෙයි. හැබැයි වැරදි දෙයට අනිවාර්යයෙන්ම වැරදි කියන ප්‍රකාශ අපි කරනවා. ඒ වගේම තමයි කරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, 2020-21 රුපියල් මිලියන 1516ක් බොල් ණය ඛනිජ තෙල් සංසාවෙන් කපා හැරලා තියෙනවා. ඒ පිළිබඳව අපි ගරු ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. ඒ පිළිබඳව මේ උත්තරීතර සභාවට ප්‍රකාශයක් කරයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. ලීටරයකින් රුපියල් 40කට වැඩි ප්‍රමාණයක් තෙල් සංස්ථාවට ලාභ තියෙනවා. ඒතර මං හිතන හැටියට දැන් ලංකා විදුලි බල සංස්ථාවත් ඒ වගේම තෙල් සංස්ථාවත් ලාභ ලබන අවස්ථාවක රජයට පුළුවන් අලුත් ක්‍රමවේදයක් සහ මේ ආයතන දෙක පිළිබඳව අලුත් වැඩපිළිවෙලක් හඳුනා දෙන්න පුළුවන්. මම හිතන්නේ එහෙම කරොත් මේ අවස්ථාවේදී මොකද ජනතාව පිට බදු පිට බර පටවන්නේ නැතුව මේ ආයතන දෙක රීස්ට්‍රක්චරින් ක්‍රමවේදයක් හඳුනා දුන්නොත් හොඳයි කියන එකත් මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි ප්‍රශ්න කරන්න ඕනේ පරමාණු බලශක්ති අධිකාරිය පිළිබඳව ප්‍රකාශ කරා. මම දැක්කා මීට මාස කීපයකට ඉස්සෙල්ලා න්‍යාස්තික පරමාණු බලාගාරයක් හදනවා කියලා. ඒකට මොකද්ද වුනේ, ඒ පිළිබඳව සාකච්ඡා කරාද? අපිට අන්තර්ජාලය හරහා දැක්කා රුසියාවේ කම්පනියක් මේකට ආයෝජනය කරන්න ලෑස්ති කියලා. ඒ පිළිබඳව අපි ඇත්තෙන්ම ලංකාවේ
ලංකාවේ
විදුලි ගැටලුව පිළිබඳව හරි ප්‍රතිපත්තියක් හදලා, මං හිතන්නේ එහෙම හරි ප්‍රතිපත්තියක් හදනවා නම් ආණ්ඩු පක්ෂය විපක්ෂය දෙන්නම අපි ලෑස්ති උදව් කරන්න. මේක අපි ගරු තරුණ ඇමතුමාට නිකම් විවේචනය කරනව නෙවෙයි, ඇත්තෙන්ම මේ රටේ විදුලි අර්බුදය විසඳන්න, ඒ වගේම ඛනිජ තෙල් අර්බුදය විසඳන්න අපිට පුළුවන් උදව් කරන්න. අපිටත් පුළුවන් පිටරටත් එක්ක සම්බන්ධ වෙලා මේ අවශ්‍ය කරන ආයෝජන ලබා ගන්න, ඒ වගේම පාර්ලිමේන්තු තුල අවශ්‍ය කරන පනත් තියෙනවා නම් සාකච්ඡා කරලා, හැබැයි මේ ගැටලු අනිවාර්යයෙන් විසඳ යුතුමයි. අපිට බෑ තව දුරටත් විශේෂයෙන්ම අනවරුද්ද වෙනකොට මේ වගේ අර්බුද ඇති වෙලා තවත් අරගලයකට යන්න පටන් ගත්තොත් මේ රට කොතනින් නතර වේද කියන එක මේ අවස්ථාවේදී ගරු ඇමතුමාට මතක් කරමින් කාලය වේලාව ලබා දුන්නට, අවස්ථාව ලබා දුන්නට මගේ ස්තුතිය.
ස්තුති ගරු මන්තුමනේ, ඔව් ගරු ඇමතුමා.
ගරු සභාපතිතුමනි, මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මතු කර න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව ප්‍රශ්නය, අපි ඒ සඳහා දැනට අවශ්‍ය නීති සම්පාදන කටයුතු සිදු කරමින් පවතී. මොකද අපිට we need a legal framework before we go into a process. So we will be calling EOIs once the legal framework is ready and we have understanding of what our requirements are. So the Atomic Energy Agency, the international agencies, they are all helping us, assisting us to identify the best technology that's needed. And the President has already given in his policy statement also that we should allow new technology to be adopted in our long-term generation plan. So we are not disregarding it, but when it's going to be implemented and how we are going to implement, that is still in discussion. We haven't committed to any country or any party on developing a nuclear power plant here in Sri Lanka. We have got many proposals that will be evaluated due course, but first we need to have the legal structure in place. And the second thing that you mentioned about 40 rupee profit margin for liter, there is no 40 rupee profit margin. I have tabled the profit and loss statements or the cost reflective formula in this parliament every month after the price revision has been done. So now the 4% margin accounts to about 13 to 14 rupees.
Suthi garu amathumane, milagata garu Kumar Sri Ratnayaka mantuma. Oh garu amathuma,
just to add to the minister's stand, honorable Disanayaka, since I am in charge of the at least leading the transformation of higher education, the nuclear scientists in this country are seriously discussing at this point. As you know, Indian Ocean is a nuclear free ocean at the policy that we have had. So it is not only just technology, it is a geopolitics also involved. We have been, some of our scientists have been talking already to Indian scientists, and the visits of last to Finance Minister of India and also Foreign Minister of India, these discussions were taken, not as serious but as slight discussions, footnote discussions which were taken. India helped Bangladesh in order to build a nuclear plant for peaceful energy purposes. So that's the model that Sri Lanka, our president, is also thinking. We are on the path. So honorable minister is right on that. And from intellectual point of view, from a nuclear scientist point of view, we are working on that. Thank you for raising that.
Oh, Garamato.
Tava eka karanayak mayanta disanayaka mantuma sadahan kara me pratipatti sakas kirimeedi obathumanlage daayakathwa api kemathi e daayakathwa laba ganna. විශේෂයෙන්ම අපි ඉදිරියේදී ඉතාමත්ම කඩිනමින් විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. මීට මාස කීපයකට පෙර මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටම ආරාධනා කරා අදහස් යෝජනා දෙන්න කියලා. අවස්ථා දෙකකදී අපි මම කනගාටු වුණා පාර්ලිමේන්තුවේ 225න් 10කටත් අඩු පිරිසක් තමයි සහභාගී වුණේ. පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් මේ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න අදහස් හුවමාරු කරගත්. නමුත් අපි ඉදිරියේදී නැවත වතාවක් එවැනි වැඩසටහනක් සංවිධානය කරනවා. ඒ නිසා ඔබතුමාලට ආරාධනා කරනවා ඒ සඳහා සහභාගී වෙන්න කියලා.
බොහොම ස්තුතියි.